දෛ ගෞරවනීය ස්වාමීන් වහන්ස, ගෞරවනීය මෑණියන් වහන්ස, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි නිසරණෝනේ පවත්වන 249 වන භාවනා වැඩසටහනේ දෙවන ධර්ම දේශනාව සඳහායි සෝදානම් වෙන්නේ. ඒ සඳහා සියලු දෙනාම තැම්පත් වෙලා සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අත්තිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ඥාන දස්සන පටිලාභාය සංවත්තන්ති ඉති. ගෞරවනීය ස්වාමීන් වහන්ස, ගෞරවනීය මෑණියන් වහන්ස, ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අපි මෙම 249 වන භාවනා වැඩසටහනට මාතෘකා වශයෙන් තබා ගත්තේ අංගුතර නිකායේ චතුක්ක නිපාතයේ එන සමාධි භාවනා සූත්‍රය. ඉතින් ඒකේ අපි ඊයේ මුල් කොටස එක අතකින් සාකච්ඡාවට භාජනය කළා. ඒ තමයි බුදුරජාන් වහන්සේ පෙන්නන දිත්ත ධම්ම සුඛ විහාරාය සංවත්තති කියලා ඒ සඳහන් කරපු මෙලෝ වශයෙන් නිරාමස ප්‍රීතියක් ලබන්න පුළුවන් ඒ බඳු සමාධි භාවනාවක් තියෙනවා කියන කාරණාව. ඉතින් ඒ කාරණාවදී අපි විශේෂයෙන්ම මතක් කරගත්තේ සමත භාවනාව සම්බන්ධයෙන්, විශේෂයෙන්ම කියනවා නම් රූපාවචර ධ්‍යාන හතර සම්බන්ධයෙන්. ඉතින් ඒකටම අපිට ඕන නම් අරූපාවචර ධ්‍යානත් එකතු කරගන්න පුළුවන්. ඉතින් එතෙන්දී මෙලෝ වශයෙන් කෙනෙකුට ඊටාම ඉහළ මට්ටමක නිරාමිස ප්‍රීතියක් භුක්ති විඳ ගන්න ලැබෙනවා. ඒ බඳු ධ්‍යාන සුඛයක් භුක්ති විඳින්න ලැබීම හරහා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේ දැන් මෙතනින් අපිව නතර කරන්න නැතුව ක්‍රමානුකූලව තව තව ඉදිරියට අරගෙන එනවා. ඉතින් ඉදිරියට අරගෙන එන මේ මාවතේ දෙවණියට මේ සූත්‍රය සඳහන් කරලා තියෙන්නේ ඉදබික්කවේ අත්තිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා ඥාන දස්සන පටිලාභාය සංවත්තති කියන මාතෘකාව තමයි අපිට ඊළඟට බුදුරජාන් වහන්සේ පෙන්වා දෙන්නේ. මේ ඥාන දර්ශනය පිණිස, ඥාන දර්ශන පටිලාභයක් පිණිස, ප්‍රතිලාභයක් පිණිස හේතු වෙන සමාධි භාවනාවක් තියෙනවා. දැන් එතකොට මෙතන අට කතාවේදී පෙන්ලා දෙනවා මේ ඇවිල්ලා මේ විපස්සනාව ගැන නෙමෙයි තාම මේ කතා කරන්නේ. මෙතනදී කතා කරන්නේ අර දියුණු කරගත්ත සමත භාවනාවම තවදුරටත් දියුණු කළා. ඒක අභිඥා මට්ටමක් දක්වා දියුණු කළා. හදා ගන්න පුළුවන් දිබ්බ චක්කු ඥානය උපදවා ගැනීම තමයි මේ පෙන්ණුම් කරන්නේ කියලා. ඉතින් ඒකෙදී මේ සූත්‍ර දේශනාවේ විස්තර වෙන්නේ මෙන්න මේ ආකාරයට. ඉද බික්කවේ භික්කු ආලෝක සංඥං මනසි කරෝති. දිවා සංඥං අදිඨාති. යථා දිවා තථා රත්තිං, යථා රත්තිං තථා දිවා. දැන් එතකොට මේක විස්තර කරන්න ටිකක් තව සමත භාවනාවේ යම් යම් කොටස් මට පෙන්ණුම් කරන්න වෙනවා. එකක් තමයි මේ ආලෝක සංඥාව කියන එක. දැන් ඇතම් වෙලාවට කෙනෙක් ආනාපාන සතිය වඩමින් යනකොට යාට හොඳ ආලෝක ස්වභාවයක් මතුවෙන්න පුළුවන්. ඒක අපි සාමාන්‍යයෙන් කියනවා ආනාපාන සති නිමිත්ත. එහෙම නැත්නම් සමාධි නිමිත්ත කියලා එහෙම අපි කියනවා. දැන් මේකම ඉස්සරහට දිනු කළා කෙනෙකුට අරගෙන මේක ආලෝක සංඥාව විදිහට භාවිත කරන්නත් අවස්ථාව ලබා ගන්න පුළුවන්. ආනාපාන සති කර්මස්ථානය හරහා ගිහිල්ලා සමත භාවනාවක් වඩලා මේ උපදවාගත් ආලෝක නිමිත්ත තියෙන ඒ පටිභාග නිමිත්ත තව වර්ධනය කරගෙන ඒක ආලෝක ස්වභාවය විදිහට පරිහරණය කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් තවත් සමත කර්මස්ථානයක් වෙනවා කසින භාවනා කියලා. ඉතින් එතකොට මේ දස කසිනවල තියෙන එක කසිනයක් තමයි ආලෝක කසිනය කියලා කියන්නේ. ඉතින් එතකොට කෙනෙක් ආලෝක කසිනයක් වඩනවා නම් ඒ බඳු ආලෝක කසිනයක් පාවිච්චි කළාත් එයාට පුළුවන් මෙන්න මේ ආලෝක සංඥාව දියුණු කරගන්න. දැන් කසින කිව්වහම කසින අපි භූත රූප මුල් කරගෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියලා කසින හතරකුත්, ඊළඟට වර්ණ මුල් කරගෙන ලෝහිතෝ දාත හොය විදිහට මේ නිල පීත ලෝහිතෝ දාත කියලා වර්ණ හතරකුත්, ඊළඟට ආලෝක කසිනයත් ආකාශ කසිනයත් කියලා ඔන්න විදිහට කසින 10ක් පෙන්වුම් කරලා තියෙනවා. ඉතින් එතකොට මේ මෙබඳු කසින භාවනාවක් ඉතින් එකතකින් ටිකක් සාමාන්‍යයෙන් විස්තර කරනවා පුහුණුවක් සහිතව, එහෙම නැත්නම් ගුරුවරයෙක් සහිතව වැඩි යුතුයි. එහෙම නැත්නම් ටිකක් මේකේ අනුතුරුදායක පැති තියෙනවා. ඒ නිසා එකපාරටම කසින භාවනාවකට පිවිසෙන එක සුදුසු නැහැ. ක්‍රමානුකූලව ආනාපාන සතිය වගේ කමටහනක් වඩලා යම්කිසි සමත භාවනා අත්දැකීමක් සහිතව, ඒකේ රූපාවචර ධ්‍යානවල යම් අත්දැකීමක් සහිතව ඊට පස්සේ තමයි සාමාන්‍යයෙන් කසින භාවනාව පුරුදු කරන්නේ. ඒකෙත් පටන් ගන්නේ බොහොම පහසු තැනකින් අපි තුමු පටවි කසිනේ වගේ කසිනේකින් පටන් අරගෙන කෙනෙක් ඒ වගේ විවිධ ඒ තේරෙන මට්ටමකින් දියුණු කරගෙන ගිහිල්ලා පස්සේ තමයි අර සියුම් ඒ කසින හඳුන්ලා දෙන්නේ. ඒකෙත් ආලෝක කසිනේ අන්තිම හරියේදී තමයි හම්බ වෙන්නේ. මොකද ඒක වඩන්න හිතේ සෑහෙන ඒකාග්‍රතාවයක් මේ අතිශය සියුම් මේ සංඥාවක් හිතට පුරුදු කරන්න පුළුවන් හැකියාවක් යෝගාවචරයේ සතු විය යුතුයි. එහෙම නැත්නම් මේ කියන දේවල් ඒ තරම් තේරෙන්නේ නැහැ. ඒ නැත්නම් ඒවා වගේ දෙයක් කරගන්න අමාරුයි. දැන් උදාහරණයක් වශයෙන් ඒ කාලේ අපි හිතමු කසින භාවනාවක් වඩන කෙනෙක් පටවි කසිනේ වගේ දෙයක් වඩනවා නම් ඒ පටවි කසිනයක් හදා ගන්නවා මොකක් හරි තැටියක් වගේ එක. ඒක තියාගෙන ඒක ඉස්සරහා බලාගෙන මේ පටවි සංඥාව හිතේ දියුණු කරනවා. ඉතින් ඒ එක ක්‍රමයක්. තවත් ඔය භාවනා ක්‍රම තියෙනවා. දැන් විශේෂයෙන් ඔය පාවොක් භාවනා ක්‍රමයේදී එහෙම ඒකෙදී එහෙම මේ භෞතික බාහිර අරමුණු නොගෙන තමන්ගේම මේ කය පාවිච්චි කළා. කයේ තියෙනවා අපේ මේ දෙතිස් කුණපය. මේ දෙතිස් කුණපේ විවිධ වර්ණ තියෙනවා. ඒ වගේමයි දෙතිස් කුණපයේ විවිධ පඨවි ලක්ෂණ, ආපෝ ලක්ෂණ, තේජෝ ලක්ෂණ, වායෝ ලක්ෂණ තියෙනවා. ඉතින් කෙනෙකුට පුළුවන් මෙන්න මේ ධාතු ලක්ෂණ මතු කරලා එතනින් අර පඨවි ආපෝ තේජෝ වායෝ කසින වලට පිවිසෙන්න පුළුවන්. ඒ වගේමයි මේ කොටස් වල තියෙන වර්ණ සටහන මුල් කරගෙන ඒ වර්ණ ප්‍රයෝගී කරගෙන අර වර්ණ කසින වඩන්න පුළුවන්. ඉතින් ඔයගේ විවිධ ක්‍රම ඇත්තටම මේ භාවනා ශාස්ත්‍රය තුළ තියෙනවා. කෙසේ හෝ වේවා කෙනෙක් ඒ බඳු යම් උපක්‍රමයක් පාවිච්චි කරගෙන ඒ ආලෝක සංඥාවක් හිතේ නැවත නැවත ප්‍රගුණ කරනවා. ඉතින් ඇත්තටම මම බලාපොරොත්තු වෙන්නේ නැහැ මෙතෙන්දී කසින වැඩිම ගැන පූර්ණ විග්‍රහයක් කරලා සමත භාවනාව ගැන පූර්ණ විග්‍රහයක් කරලා මේ පිරිස ඒ පැත්තට නැඹුරු කරන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. මම මේ දේශනාවලිය සම්පූර්ණ වීම පිණිස යම්කිසි මතක් කිරීමක් පමණයි කරන්නේ. ඉතින් එතකොට මේ කතා කරන මේ මාතෘකාවේදී දැන් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ආලෝක සංඥාවක් අර වගේ ආනාපාන සතියෙන් ලබාගත් ආලෝක සංඥාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කසිනයක් භාවිතා කරලා ආලෝක කසිනය වගේ කසිනයක් භාවිතා කරලා ලබාගත් ආලෝක සංඥාවක් වෙන්න පුළුවන්. ඉතින් එයා ඒ ආලෝක සංඥාව නැවත නැවතම හිතේ වඩනවා. ඉතින් එතකොට මේ බඳු ආලෝක සංඥාවක් හිතේ ප්‍රගුණ කරන්න එයාට ඒක රාත්‍රියේ පවා ගන්න පුළුවන්. දැන් අපි දන්නවා මේ සාමාන්‍යයෙන් රාත්‍රියේ අන්ධකාරයි. නමුත් මේ කසිනය නැත්නම් මේ ආලෝක සංඥාව නැවත නැවත හිතේ දියුණු කරන්න ඒක වඩන්න පුළුවන් කියලා කියනවා. රාත්‍රියේ පවා එයාට මේ දිවා සංඥාවකින් ඉන්න පුළුවන් ගතියක්. කියන්නේ රාත්‍රියේ එළඹුණත් එයාගේ හිතේ අර ආලෝක සංඥාව එයාට මතු කරගන්න පුළුවන් බවක් මේ කර්මස්ථානයේ කරා මේ කර්මස්ථානයේ වැඩිම හරහා එයාට ලැබිලා. ඒ නිසා දිවා සංඥං අදිඨාති. එයාට දැන් පුළුවන් මේ දිවා කාලයේ වගේ හොඳට එළී පහළිය තියෙන ඒ හොඳට ආලෝකයේ සහිත ස්වභාවයක් එයාගේ හිතේ එයාට අදිෂ්ඨාන කරන්න පුළුවන්. එයාට කැමති වෙලාවක ඒකට පිවිසෙන්න පුළුවන්. ඒක හොඳට පතුරවලා තමන්ගේ හිතේ හාත්පස මේ ආලෝකයේ තියෙන ගතිය හොඳට පතුරවලා ඉන්න පුළුවන් කමක්. ඉතින් ඒක මේකදී සඳහන් කරනවා ඉති විවටේන චේතසා. දැන් මේ විවටේන කියලා කියන්නේ හොඳ විවෘත භාවයක් සහිත සිතක්. දැන් අපි දන්නවා සාමාන්‍ය අරමුණකදී නම් ඒ විවෘත භාවයට වඩා මූලික වෙන්නේ ඒකාග්‍රතාවය. අරමුණ තුළ හොඳට හිත ඒකාග්‍ර වෙලා නාභිගත කළා. නමුත් ඔය කසින භාවනාවලට එහෙම යනකොට විශේෂයෙන්ම අරූප ධානවලට එහෙම යනකොට ඒකට වඩා පෙන්වන්නේ අර හාත්පස විවෘත වෙච්ච ගතිය. කිසිම සීමාවක් නැති ස්වභාවය. ඒ සීමා මායිම් මොකක්වත් නැති හාත්පස පැතිරිච්ච ස්වභාවය තමයි විශේෂයෙන්ම අරූප ධානවල ඒ වගේම ඒ සඳහා පාවිච්චි කරන කසින දියුණු කරද්දී වඩද්දී එහෙම පෙන්නුම් කරන්නේ. ඉතින් එතකොට මේ ආලෝක කසිනේත් මේ යෝගාවචරය විදිහට දියුණු කරගෙන යනකොට යාට අන්න මේ එක තැනකට යමු වෙච්ච ආලෝකයක්ම නෙමේ හාත්පස පැතිරිච්ච ආලෝක ස්වභාවයක් අන්න යා හිතේ දියුණු කරනවා. ඊළඟට අපරියෝණ අධේන. ඒ කියන්නේ දැන් කිසිම යාට මේ ආවරණයේ වෙච්ච තැනක් නැහැ. අර ආලෝකයේ හාත්පස පැතිරිලා රාත්‍රී කාලයේ පවා ආලෝක ස්වභාවය තමන්ගේ හිතේ පවතිනවා. ඒ නිසා ඒ බඳු ආලෝක ස්වභාවයක් හරහා යාට හාත්පස විවෘතව පේනවා. ඒ ආලෝකේ විහිදුවන්න පුළුවන් ගතියක්, පතුරවන්න පුළුවන් ගතියක්. ඒ ආලෝකයේ තියෙන ශක්තිය හරහා යාට මේ සියලු දේ දැන් නිරාවරණය වෙලා පේන ගතියක්. දැන් කිසි දෙයක් ආවරණය වෙලා නැහැ, වැහිලා නැහැ, අන්ධකාරයටපත් වෙලා නැහැ. යාගේ තියෙන ඒ චිත්ත ආලෝකය නිසා හාත්පස විවෘතයි. ඒක යාට පාලනය කරන්න පුළුවන්. ඒ හරහා සියල්ල විවෘත වෙලා. සප්ප භාසං චිත්තං භාවේති. යාගේ මේ සිත, එතකොට මේ ආලෝක සහිත සිතක් යාදම් පාවිච්චි කරන්න. යාගේ හිත නිරන්තරයෙන්ම ආලෝක ස්වභාවයක යාට පවත්වන්න පුළුවන්කම තියෙනවා. දිවා කාලයේත් රාත්‍රී කාලයේත් මේ ආලෝකය පවත්වන්න පුළුවන්, අදිෂ්ඨාන කරන්න පුළුවන්. එතකොට හිත එයාට මෙහෙවන්න පුළුවන් මේ ආලෝකයේ සහිතව. ඉතින් මේක හරහා ඊට පස්සේ දැන් මේ අටුවාචාර්යින් වහන්සේ විස්තර කරනවා. මේ විස්තර කරන්නේ නැත්තම් මේ කොටසෙන් මේ භාගතුන් වහන්සේ අදහස් කරන්නේ මෙන්න මෙබඳු සමාධි භාවනාවක් තියෙනවා, දියුණු කරලා ගන්න පුළුවන්. මේක විශේෂයෙන්ම මේ දිබ්බ චක්කු කියන මේ ඥාණය ලබන්න හැකියාව තියෙනවා. එතකොට අපිට තේරෙනවා මේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මාර්ගය හරිම විචිත්‍රයි. මුලින් පෙන්වුවේ අර මෙලෝ වශයෙන් ලබන්න පුළුවන් ditth ධම්ම සුඛයක් කරා අපිව අරගෙන යන එක්තරා සමාධි භාවනාවක්. ඒ බඳු ආකාරයක් තියෙනවා. ඒක වඩලා ගන්න පුළුවන්. ඉතින් ඒකම තව ටිකක් එහාට කළා, තව ටිකක් වර්ධනය කළා, අර වෙන වෙන මාර්ග විවෘත කරගෙන කසින භාවනාව වගේ පැතිවලට තව මේ සමතය දියුණු කළා ඕන්නම් කෙනෙකුට මේ දිබ්බ චක්කු වගේ ඥානයක් ඇති කරගන්නත් පුළුවන්. ඒ නිසා බුදුරජාන් වහන්සේ ඒබඳු මාර්ග පවා පෙන්නලා තියෙනවා. ඒබඳු මාර්ගවලටත් අවකාශය තියෙනවා. ඉතින් ඒබඳු සමාධි භාවනා ක්‍රමත් තියෙනවා. ඉතින් එතකොට මේ මාත්‍රකාවේ නැත්තම් මේ සමාධි භාවනා සූත්‍රයේ එතකොට අපිට මුලින් හම්බෙනවා අර වගේ මෙලෝ වශයෙන් ලබන්න පුළුවන් සතුටක්, සොම්නසක්, තෘප්තිමත් බවක් සහිත සමාධි භාවනා. ඊට පස්සේ මේ සාමාන්‍ය මසැසට නොපෙනෙන, සාමාන්‍ය ලෝකයේ මිනිස්සෙයින්ට නොපෙනෙන දේවල් දැක ගැනීමේ ශක්තිය තියෙන ඒ දිබ්බ චක්කු වැනි ප්‍රබල ඥානයක්, සුවිශේෂී ඥානයක් ඇති කරගත හැකි එබඳු සමාධි භාවනාවක් තියෙනවා. ඊළඟට තුන්වෙනිව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඉද බික්කවේ බික්කු. දැන් තුන්වෙනි භාවනාවේ පෙන්නන්නේ අත්තිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා සති සම්පජඤ්ඤාය සංවත්තති. දැන් එතකොට අපිට ඔන්න ඔය පැති වලින් තමයි සෑහෙන්න ප්‍රයෝජනවත් වෙන්නේ විපස්සනාවට. අත්තිබික්කවේ සමාධි භාවනා භාවිතා බහුලී කතා සති සම්පජඤ්ඤාය සංවත්තති. මෙන්න තියෙනවා තවත් සමාධි භාවනාවක්. ඒබඳු සමාධි භාවනාවක් දියුණු කිරීම හරහා සතිය සම්පජඤ්ඤය දියුණු වෙනවා. ඉතින් එතකොට කොමක්ද ඒ කතා කරන්නේ? ඕක තමයි ඉතින් අපිට තව ටිකක් දීර්ඝ වශයෙන් වටින්නේ කතා කරන්න. මොකද මේ සති සම්පජඤ්ඤය කියන එක එහෙමනම් අපි හඳුන ගන්න ඕනේ. දැන් සතිපට්ඨානය කියන කොහම පුළුල් මාත්‍රකාවක්. ඒකෙදි අපි මුලින්ම මේ සිහිය පිහිට වීම ගැන තේරුම් ගන්න අවශ්‍යයි. මොකද්ද මේ සිහිය පිහිට වනවා කියන්නේ? දැන් පින්වත්නි අපිට තේරෙනවා අපේ හිත සාමාන්‍යයෙන් මේ මොහොතේ ඉන්න ගතියක් නැහැ. වර්තමානයේ ජීවත් වෙන ගතියක් නැහැ. අතීතයේ වෙච්ච දේවල් අල්ලගෙන ඒ ගැන කතන්දර ගොතකතා අතීත දේවල් මතක් කර කර යන ගතියක් තමයි තියෙන්නේ. එහෙම නැත්නම් අනාගතයේ කරන්න තියෙන දේවල් ගැන සැලසුම් හදා හදා සෙහින මව මව යන ගතියක් තමයි තියෙන්නේ. මේ මොහොතේ ජීවත් වෙන්නේ කාල පරිච්ඡේදය හරිම අඩුයි. නමුත් මේ සිහිය පිහිටවනවා කියන්නේ මේ එලඹ සිට සිහිය කියලා කියන්නේ මේ මොහොතේ ජීවත් වෙන්න උත්සාහන්ත වීමක්. ඒක පැත්තකින් කියනවනම්. එතකොට එහෙනම් අපිට පුළුවන්ද මේ අතීත මතකයන් ඔස්සේම යන හිත ඒකෙන් වළක්වගෙන අනාගතයේ ඔස්සේම දුවන හිත ඒකෙන් වළක්වගෙන මේ මොහොතට අවදි කරන්න. දැන් හුඟක් වෙලාවට වෙන ප්‍රශ්නයක් තමයි අතීතයෙන් අනාගතයෙන් හිත මුදවගත්තට පස්සේ වර්තමානයේ හිත නින්දට වැටෙනවා. මොකද අතීතය අනාගතය හරි විචිත්‍රයි, හරි වර්ණවත්, සිද්ධි බහුලයි. එයා මතක් කරලා ගන්නෙම මේ කෙලෙස් ඇවිස්සෙන දේවල්. හැබැයි වර්තමානයේ හරි ඒකාකාරී. දැන් මේ පින්වතුන් වාඩි වෙලා ආනාපාන සතියක් බලන්න කියලා පටන් ගත්තොත් ඉතින් හුඟක් වෙලාවට භාගයක් විතර නින්දට වැටෙනවා. මොකද හරි උදාසීන අරමුණක් මේ දීලා තියෙන්නේ. ඒ තරම් වර්ණවත් ගතියක් නැහැ. ඒකේ අර මනස අවුස්සන ගතියක් නැහැ. ඒකේ තියෙන්නේම හරීම මධ්‍යස්ත ගතියක්, සාමකාමී ගතියක්. ඒ වගේම අරමුණ හරි සියුම්. ඒ නිසා එබඳු අරමුණක් නැවත නැවත හිතට නංවනකොට හිතේ හරි උදාසීන ගතියක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා භාවනාවක් වඩන යෝගාවචරීන් බොහෝ පිරිසක් ඒ මුල් යුගවලදී නින්දට වැටෙන එක හරි ස්වාභාවික දෙයක්. ඒ නිසා මේ පිංගුතුන්ටත් ඔය දේ වෙන්න පුළුවන්. ඒ ගැන කනස්සල්ලක් ඇති කරගන්න එපා. මොකද මේ වර්තමාන අරමුණ, මේ වර්තමාන මොහොත, ඒ වෙලාවේදී මොකක් හරි ත්‍රාසජනක දෙයක් සිද්ධ වෙන්නේ නැත්නම් සාමාන්‍ය බොහොම සරල දෙයක් නම් තියෙන්නේ. අපි තුමු ලොකු සද්දයක් ඇහෙන්නෙත් නැහැ. අපි S2ක් වහගෙන ඉන්නේ. වෙන බොහොම සුවිශේෂී ගඳක් සුවඳක් එන්නෙත් නැහැ. කටත් වහගෙන ඉන්නේ. ඉතින් මේ වගේ සත්‍යයක් නම් තියෙන මේ ඉන්ද්‍රියයන්ගෙන් ලැබෙන ඒ අරමුණු හරි තැම්පත් වෙච්ච ගතියක තියෙන්නේ. උදාසීන වෙච්ච ගතියක තියෙන්නේ. ඒ බඳු මට්ටමකදී අපි හිත පාවිච්චි කරනවා, අපේ ඒකාග්‍රතාවය පාවිච්චි කරනවා. මේ මොහොතේ සිද්ධ වෙන අතිශය සරල ක්‍රියාදාමයක් නිරීක්ෂණය කරන්න. ආනාපාන සතිය ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය නිරීක්ෂණය කරන්න. නැත්තම් පිම්බීම හැකිලිම නිරීක්ෂණය කරන්න. නැත්තම් මේ පාදයන්ගේ චලනය ස්පර්ශය නිරීක්ෂණය කරන්න. ඉතින් අපි මේවා සාමාන්‍යයෙන් නොසලකා හැරපු දේවල්. නමුත් දැන් අපි ඒවට වටිනකමක් දීලා උත්සාහවන්ත වෙනවා ඒ අරමුණේ සිහිය පවත්වන්න. ඉතින් දැන් ආනාපාන සතිය පිම්බීම හැකිලිම වගේ කර්මස්ථානවල තියෙන එක ප්‍රධාන වාසියක් තමයි අපිට විශේෂයෙන් යමක් කරන්න දෙයක් නැහැ මේ අරමුණ මතු කරගන්න. ඒක කය විසින්ම නිරන්තරයෙන් කරලා දෙනවා. නෑ එවිදින එකේදී නම් අපිට අවශ්‍යයි අපි චේතනාපූර්වකව එවිදින්න අවශ්‍යයි සක්මන් කරන්න අවශ්‍යයි. හැබැයි ඉඳගෙන ගන්න භාවනාවේදී අපි හොඳට කය තැම්පත් කරලා පట్టල වෙලා වාඩි වෙලා ඉන්නවා. ඉතින් කර්මස්ථානේ එයා මේ කය විසින්ම සපයලා දෙනවා. නොමිලේ ලබලා දෙනවා. අපිට වෙන දෙයක් කඩෙන් හරි කොහෙන් හරි නිවලදී ගන්න දෙයක් නැහැ. එකතු කරගන්න දෙයක් නැහැ. පොතක් පතක් අවශ්‍ය නැහැ. ඇස් දෙක පියාගෙන මේ සිදුවෙන ක්‍රියාවලියට අවධානය යොමු කරන්නයි තියෙන්නේ. ඒක නිරන්තරයෙන්ම සිද්ධ වෙනවා. ඉතින් මේ නිරන්තරයෙන් සිද්ධ වෙන මේ ක්‍රියාවලියට අපිට අවදි වෙන්න පුළුවන් නම් අන්න සිහිය එළඹ සිටිනවා. ඉතින් බුදුරජාන් වහන්සේ පටන් ගන්න ඒ නිසා බොහෝම සරල තැනකින්. සෝ සතෝ වාස සති සතෝ පස්ස සති. ඒ යෝගාවචරය සිහියෙන් හුස්ම ගන්නවා, සිහියෙන් හුස්ම හෙළනවා. ඉතින් මේ කටයුත්ත අපි කාටත් කරන්න පුළුවන්. ඉතින් මේකේ මහා සංකීර්ණ දෙයක් නැහැ. ඇත්තටම සරල බව වැඩි නිසාමයි අපිට කරන්න අමාරු. මොකද අපේ හිත මේ සරල බව අගය කරන්නේ නැහැ. අපේ හිත හරි කැමැති ව්‍යාකූලත්වයට. අපේ හිත හරි කැමැති අනුන්ගේ දෙයක් හරි කල්පනා කර කර කල්පනා කර කර ඒවැ පැටලී පැටලී ඉන්න අපේ හිත හරි කැමැති. නැත්නම් අනාගතයේ තියෙන අවිනිශ්චිත භාවයක් එක්ක කල්පනා කර කර ඉන්න අපේ හිත හරි කැමැති. ඒ වෙනුවට මේ වර්තමානයේ සිද්ධ වෙන කෙලෙසුන්ගෙන් ඉතාම අඩු නැත්නම් කෙලෙස් නැති මේ සරල අරමුණක මේ මොහොතේ ඉන්නවා කියන එකට හරි අකමැති. ඒ නිසා අපේ හිත චෝදනා කරනවා මේක බල්ලා වැඩක් තියනවාද මේ හුලන් දිහා බල්ලා කාටද හරි ගියේ කියලා. ඉතින් අපේ හිත චෝදනා කරනවා. නමුත් අපි බුද්ධ වචනය විශ්වාස කරලා බුදුරජාන් වහන්සේ ගැන ශ්‍රද්ධාව ඇති කරගෙන ධර්මයේ ගැන ශ්‍රද්ධාව ඇති කරගෙන ආර්ය මහා සංඝ රත්නය ගැන ශ්‍රද්ධාව ඇති කරගෙන අපි ඒ වුණාට උත්සාහ කරලා බලනවා මේක මට කරන්න පුළුවන්ද කියලා. එතකොට ඔන්න තේරෙනවා මේ හිත හරිම වික්ෂිප්තයි. අතීතයට යනවා, අනාගතයට යනවා, අතෙන්ට යනවා, මෙතෙන්ට යනවා. එක මොහොතක් අපේ හිත මේ එක අරමුණක තියන්න බෑ. ඉතින් ඒකත් එකාතකින් හොඳ අවබෝධයක්. මොකද අපි හිතන් හිටියේ මේ හිත මගේ, මේ හිත මං කියන දේ අහනවා, මං කියන තැන හිටිනවා කියලා අපි හිතාගෙන හිටියේ. නමුත් දැන් අපිට තේරෙනවා මේ හිත මගේ කියලා කිව්වට මොකද මං කියන දේ අහන්නේ නැහැ. මට ඕන තැන එයා ඉන්නේ නැහැ කියලා නම් අපිට පොඩ පොඩ තේරෙන්න ගන්නවා. හැබැයි ඉතින් අපි වීරයවන්තෝ මේ කටයුත්ත දිගට කරගෙන කරනකොට පොඩ පොඩ මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවේ සිහිය පවත්වන්න ඕන දැන් අපි ඉගෙන ගන්නවා. ආස්වාසයක් මතුවෙනවා එතන සිහිය පවත්වනවා. ප්‍රස්වාසයක් මතුවෙනවා එතන සිහිය පවත්වනවා. අපි නාසිකාග්‍රේ ගාව හරියට නිකන් දොරටු පාලයක් ඉන්නවා වගේ නැවතිලා ඉන්නවා. අපි අවධානය එතනම පවත්වගෙන ඉන්නවා. ආස්වාසයත් එක්ක ඇතුළට යන්නෙත් නැහැ, ප්‍රස්වාසයත් එක්ක පිටට යන්නෙත් නැහැ. දොරටු පාලයා දොරටු අසල තමන්ගේ කාර්යය ඉෂ්ට කරනවා වගේ, රාජකාරිය ඉෂ්ට කරනවා වගේ අපිත් මේ සතිය කියන දොරටු පාලයව නාසිකාග්‍රේ ගාව නවත්තගෙන ඉන්නවා. එතකොට ඔන්න මේ නාසිකාග්‍රේ පසු කරගෙන ඇතුළට යන ආස්වාසය අපිට දැනගන්න පුළුවන්. නාසිකාග්‍රේ පසු කරගෙන පිටතට යන ප්‍රස්වාසය දැනගන්න පුළුවන්. හොඳ සිහියෙන් ඉන්නේ, අවදියෙන් ඉන්නේ. ඉතින් මෙහෙම ඉන්න පුළුවන් නම් අපිට තේරෙනවා මේ වෙලාවේදී ආස්වාසය සිද්ධ වෙනවා. මේ වෙලාවේදී ප්‍රස්වාසය සිද්ධ වෙනවා. ඉතින් මේකත් අපිට අමාරු නම් අපි යෝගට තවත් උපක්‍රමයක් යොදනවා. ඒ වෙලාවේදී අපි මෙනෙහි කිරීමකුත් කරනවා. ආස්වාසය සිද්ධ වෙනකොට ආස්වාසයක් කියලා මෙනෙහි කරනවා. ප්‍රස්වාසය සිද්ධ වෙනකොට ප්‍රස්වාසයක් කියලා මෙනෙහි කරනවා. ඉතින් අපි තව මේ ඔක්කොම විවිධ උපක්‍රම පාවිච්චි කරලා නැත්තම් ගණනය කිරීමක් කරනවා. ආස්වාසයක් කියනකොට ඔන්න 1යි කියලා කියනවා. ප්‍රස්වාසයක් කියනකොට 1යි කියලා කියනවා. ඊළඟ ආස්වාසය සිද්ධ වෙනකොට 2යි කියලා කියනවා. ඊළඟ ප්‍රස්වාසය සිද්ධ වෙනකොට 2යි කියලා කියනවා. ඊළඟ ආස්වාසය සිද්ධ වෙනකොට 3යි කියලා කියනවා. ඊළඟ ප්‍රස්වාසය සිද්ධ වෙනකොට 3යි කියලා කියනවා. මේ විදිහට කරනකොට ඕනනම් මේ ගණනය කිරීම ක්‍රම උනත් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මේ මොන ක්‍රමේ පාවිච්චි කළත් අපේ හිත ටික ටික ඒකාග්‍ර වෙන්න මේ පාවිච්චි කළපු ක්‍රම අත්හරින්නත් අවශ්‍යයි. එහෙම නැත්නම් අපේ හිත ගැඹුරට යන්නේ නැහැ. මොකද මේ වෙලාවෙල අපේ අර මූලික ආදුනික මට්ටමේදී අපේ හිත පොඩ්ඩක් මෙල්ල කරගන්න උවමනා කරන මාවතට අවතීර්ණ කරගන්න පාවිච්චි කරන උපක්‍රම පමණයි. ඊට පස්සේ අපිට පුළුවන් ඒ අනවශ්‍ය නැත්නම් මේ කටයුත්ත සාර්ථක කර ගැනීම සඳහා මූලික වශයෙන් අපි යොදාගත්ත ඒ කැලික් ටික අයින් කළා හිතටම මේ වැඩේ කරන්න බාර දෙන්න පුළුවන්. ඉතින් ඒ අවධානම අපිම ගන්න ඕනේ. කියන්නේ අපි දන්නේ හරියටම දැන් මේ ශක්තිය මාතුල දියුණු වෙලාද කියලා. හැබැයි යම් වෙලාවකදී මම යම් අවධානමක් අරගෙන ඒ මෙනෙහි කිරීම නතර කරනවා. නතර කරලා බලනවා මගේ හිත මේ ආස්වාසයත් එක්කම ඉන්නවද? ප්‍රසවාසයත් එක්කම ඉන්නවද දැන්? මෙනෙහි කරන්නේ නැහැ දැන්. ඉතින් එතකොට අපි හිතමු තාමත් හිත පිට යනවා. අතීතයට යනවා, අනාගතයට යනවා. තාමත් කියන දේ අහන්නේ නැහැ. ඒ කියන්නේ තාම මදි. තාව ටිකක් මෙනෙහි කිරීම කරගෙන යන්න ඕනේ. හිතන්න අපි මෙනෙහි කිරීම නතර කරා. හැබැයි ඔන්න දැන් ආස්වාසයත් එක්කම ඉන්නවා. ප්‍රසවාසයත් එක්කම ඉන්නවා. එහෙමනම් හිත පිට යන්නේ නැත්තම් මෙනෙහි කිරීම නතර කරලත් හිත පිට යන්නේ නැත්තම් ඒ කියන්නේ අපිට දැන් මෙනෙහි කිරීම අත්‍යවශ්‍ය නැහැ. ඒතර යෝගාවචරයට පුළුවන් වාඩි වෙලා ඕනේ නම් මුල් විනාඩි කිහිපේ මෙනෙහි කිරීමත් සහිතව කරනවා. දැන් හොඳට ඔන්න හිත ඒකාග්‍ර වෙන්න පටන් ගන්නවා, සිහිය පිහිටනවා. ඊට පස්සේ මෙනෙහි කිරීම නතර කරනවා. දැන් බොහොම සංසුම් මනසක්. ඒකාග්‍ර වෙච්ච මනසක්. සතිමත් මනසක්. මේ මොහොතේ ජීවත් වෙන මනසක්. වර්තමාන මොහොතට අවදි වෙච්ච මනසක්. එබඳු මනසක් නාසිකාග්‍රය අසල පවත්වමින් අපි මේ පැමිණෙන ආශ්වාසය ගැන හොඳ සිහියෙන් ඉන්නවා. පැමිණෙන ප්‍රශ්වාසය ගැන හොඳ සිහියෙන් ඉන්නවා. දැන් ඔන්න බුදුරජාන් වහන්සේ ඔය තත්වයට පත් වුණාට පස්සේ ඊළඟ පියවරට අපි යොමු කරනවා. මේ ආශ්වාසයක් ප්‍රශ්වාසයක් කියන එක සමාන නැහැ. අපිට මුලින් හිතනවා මේ දෙක නිකන් සමානයි කියලා. හැබැයි බැලුවාම මේ දෙක අතර යම් යම් වෙනස්කම් තියෙනවා. අපි තුම ආශ්වාසය නම් ඔන්න සිසිල්. ප්‍රශ්වාසයේ උණුසුම්. ඉතින් මේ උණුසුම් සිසිල් බව අතිශය සියුම් බවක් මෙතන තියෙන්නේ. මේ සුලං රැල්ලක උණුසුම. සුලං රැල්ලක සිසිලස. පින්වත් සුලං රැල්ලක උණුසුම සුලං රැල්ලක සිසිලස දැනගන්න නම් අපේ හිතේ කොයිතරම්නම් දෙයක් දිහා සියුම්ම බැලීමේ හැකියාව දිනුනලා තියෙන්න ඕනේද? අපි ඒකට වෙන වචනයක් දහමේ පෙන්වන සම්පජඤ්ඤය. දෙයක් දිහා හාත්පසින් දැකීමේ ශක්තිය, දැකීමේ හැකියාව. ඉතින් අන්නේ බඳු හැකියාවක් එහෙමනම් දැන් අපි අවදි කරලා ගත යුතුයි. ඒක නිකන් ඉබේ වෙන්නේ නැහැ. අපි නිකාං හොය ආස්වාසය දිහා ප්‍රස්වාසය දිහා බලන් හිටියා කියලා, ඒක නාසිකාග්‍රය ගාව එල්ල කරගෙන හිටියා කියලා අපේ මේ සම්පජඤ්ඤය පැත්ත දියුණු වෙන්නේ නැහැ. හැබැයි සමාධි පැත්ත දියුණු වෙවි. ඒක තමයි අපි ඊයේ කතා කළේ. සමතේ වඩද්දී අපි මේ අරමුණ ගැන ඒ තරම්ම සියුම්ව විග්‍රහ කරන්න උත්සාහන්ත වෙන්නේ නැහැ. ඒ වෙනුවට අරමුණ පාවිච්චි කරන්න හිත ඒකාග්‍ර කිරීම සඳහා. නමුත් දැන් සම්පජඤ්ඤයේ පැත්තට අපි යොමු වෙනකොට ක්‍රමානුකූලව මේ ප්‍රඥා භාවනාවකට අපි අවතීර්ණ වෙනකොට අරමුණ ගැන අපි විමසනෝ. අරමුණ ගැන හොඳට සෙවිල්ලෙන් ඉන්නෝ. අන්න ඒ අවස්ථාවේදී තමයි තේරෙන්නේ අපි ආස්වාසය නම් සිසිල්, ප්‍රස්වාසය නම් උණුසුම්. දෙකට සාපේක්ෂව අන්න අපිට හඳුනා ගන්න පුළුවන් ආස්වාසයේ සිසිල්, ප්‍රස්වාසයේ උණුසුම්. එම නැත්තං ආස්වාසය ටිකක් දීර්ඝව දැනෙනවා, ප්‍රස්වාසය ටිකක් කෙටියෙන් දැනෙනවා. ආස්වාසය ටිකක් බරට දැනෙනවා, ප්‍රස්වාසය ටිකක් ලිහිල්ව දැනෙනවා, ඉහිල්ව දැනෙනවා. ආස්වාසය එක නාස්පුඩුවකින් ඇතුල් වෙනවා, ප්‍රස්වාසය වෙනත් නාස්පුඩුවකින් පිට වෙනවා. ඉතින් ඔය වගේ පුංචි පුංචි වෙනස්කම් මේ දෙන්න අතර තියෙන සුළු සුළු වෙනස්කම් අන යෝගාචරයට හඳුනා ගන්න පුළුවන් වෙනවා. දැන් මේ හරහා ඇත්තරම අපි මේ සිද්ධියට නැත්තම් මේ කුසලතාවයට තව එකතු කරගන්නවා සම්පජඤ්ඤය කියන ශක්තිය, සම්පජඤ්ඤය කියන කුසලතාවය. දැන් සතිය පමණක් නෙමෙයි, සතියත් සමග අත්වැල් බැඳගෙන සම්පජඤ්ඤය ඔන්න කටයුතු කරනවා. දැන් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ තව තව මේක සියුම් කළා දෙනවා. දැන් ඊළඟට එන කොටස තමයි දැන් මේ ආස්වාස දෙකක් නැත්නම් ආස්වාසය ප්‍රස්වාසය අතර විතරක් නෙමෙයි වෙනස්කම් තියෙන්නේ. මේ ළඟ ළඟ තියෙන ආස්වාස දෙකක් පවා 100%ක් සමාන නැහැ. ළඟ ළඟ තියෙන ප්‍රශ්වාස දෙකක් පවා 100%ක් සමාන නැහැ. ඉතින් මෙතනත් දැන් හරි ලොකු අභියෝගයක් තියෙනවා. ඉතින් අපි හිතන් ඉන්නේ ආශ්වාස නම් ඔක්කොමල එක වගේ, ප්‍රශ්වාස නම් ඔක්කොමල එක වගේ. නමුත් දැන් හොඳට අවධානෙන් ඉන්නකොට ඔන්න සුළු සුළු වෙනස්කම් ඒවයෙත් පේන්න ගන්නවා. කලින් අපේ අත්දකපු ආස්වාසයට සාපේක්ෂව දැන් මේ අත්දකින ආස්වාසය ඔන්න ඉක්මනටම අවසන් වෙනවා. එහෙමනම් අන්න ඒක කෙටි. එහෙම නැත්නම් අපි කලින් අත්දකපු ආස්වාසයට සාපේක්ෂව දැන් මේ අත්දකින ආස්වාසය ටිකක් දිග බවක් තේරෙනවා. ඒ කියන්නේ කාලය වශයෙන් ගත්තොත් එයා වැඩි වෙලාවක් පවතින ගතියක් තේරෙනවා. අන්න ඒක දීර්ඝයි. ඒ වගේමයි ප්‍රස්වාසය. කලින් ප්‍රස්වාසයට සාපේක්ෂව දැන් මේ අත්දකින ප්‍රස්වාසය ඔන්න කෙටියෙන්ම අවසන් වෙනවා. ඉක්මනටම අවසන් වෙනවා. ඒක කෙටි. එහෙම නැත්නම් කලින් අපි අත්දකපු ප්‍රස්වාසයට සාපේක්ෂව දැන් මේ අත්දකින ප්‍රස්වාසය ටිකක් දීර්ඝව ගත වෙන බවක්, දිගු වෙලාවක් පවතින බවක් තේරෙනවා. ඉතින් මේවා හොඳට අපි අවධානයෙන් හිටියොත් පමණයි අපිට වැටහෙන්නේ. හිතන්න අපේ හිත ඔන්න අතීතයට ගිහිල්ලා, නැත්නම් අනාගතයට ගිහිල්ලා, කයේ වෙන කොහෙට හරි ගිහිල්ලා, එහෙම නැත්නම් වෙනත් තැනකට ගිහිල්ලා. එහෙමනම් අපිට මේ තොරතුරු ටික ලැබෙන්නේ නැහැ. මොකද මේ ආස්වාසය ප්‍රස්වාසය කියන එකත් ස්වභාවයෙන්ම සියුම් අරමුණක්. ඉබඳු සියුම් අරමුණක මේ තරම් අතිශය සියුම් තොරතුරු ටිකක් ලබා ගන්න නම් එහෙනම් අපේ හිතේ අර දෙයක් දිහා සියුම්ව බැලීමේ හැකියාව සෑහෙන වර්ධනය වෙලා තිබිය යුතුයි. ඒ වගේමයි අතීතේට අනාගතයට අරහෙට මෙහෙට යන්නේ නැතුව මේ අරමුණේම හිත ඒකාග්‍ර වෙලා තිබිය යුතුයි. සතිය පිහිටලා තිබිය යුතුයි. ඉතින් එතකොට අපි මේ කතා කරන්නේ අන්න සති සම්පජඤ්ඤේ. සතිය විතරක් නෙමෙයි සම්පජඤ්ඤයත් දැන් ඒකාග්‍ර මේකට එක්කාසු වෙලා යනවා. දෙන්න අත්වල් බැඳගෙන යනවා. දැන් මේකෙම ඊට පස්සේ බුදුරජාන් වහන්සේ තවත් මේක තීව්‍ර කළා දෙනවා. සියුම් කළා දෙනවා. දැන් මේ ආස්වාසයක් කියලා කිව්වහමත් ඒකත් නිකන් තනි ඒකකයක් නෙමෙයි. මේකේ තියෙන එක එක යුග තියෙනවා. ඊටාම සියුම් ආස්වාසයක් පටන් ගන්නවා. ඊට පස්සේ අන්න පොඩ පොඩේ දැනීම වර්ධනය වෙනවා. ඒක යම්කිසි උච්ච ස්ථානයකට පැමිණෙනවා. ඊට පස්සේ අන්න පොඩ පොඩ ඒක ආයි දුර්වල වෙලා දැනීම දුර්වල වෙලා ඔන්න නොදැනි යනවා. ඊට පස්සේ ප්‍රස්වාසය පටන් ගන්න කලින් පුංචි හිඩසක් වගේ සමහරලාට ඔන්න දැනෙනවා. ඊට පස්සේ තමයි ඔන්න ප්‍රස්වාසය තේරෙන්න ගන්නෙ. ඊටාම සියුම්ම එක තේරෙන්න ගන්නවා. ඊට පස්සේ අන්න ඒ තේරෙන ගතිය දැනෙන ගතිය ටික ටික වර්ධනය වෙනවා. ඒකේ යම්කිසි උච්ච ස්ථානයකට පැමිණෙනවා. තීව්‍ර ස්ථානයකට පැමිණෙනවා. ඊට පස්සේ අන්න අනිත් පැත්ත යනවා. ඒ කියන්නේ දැන් අර දැනෙන ගතිය ඔන්න පොඩ පොඩ අඩු වෙගෙන යනවා. අන්තිමට නොදැනි යනවා. ඊට පස්සේ ඊළඟ ආස්වාසය පටන් ගන්න කලින් ඔන්න පොඩි විරාමයක් තියෙනවා. හිඩසක් තියෙනවා. ඉතින් ඔන්න ඔය වගේ චක්‍රයක් මෙන්න මේ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය තුල තියෙනවා. ඉතින් එතකොට මේ බඳු අතිශේෂ්‍යුම් අරමුණක මේ වගේ තියෙන චක්‍රීය ස්වභාවයක් හඳුනා ගන්න නම් බුදුරජාණන් වහන්සේ කියන සෑහෙන හික්මීමක් අවශ්‍ය වෙනවා. සබ්බකාය පටිසංවේදී අස සිසාමීති සික්ඛති. සබ්බකාය පටිසංවේදී පස සිසාමීති සික්ඛති කියලා මතක් කරලා දෙනවා. ඒ කියන්නේ දැන් මෙතනදී බෑ හිත එහෙ මෙහෙ යනවා නම් සැක පහල කර ගන්නවා නම් චකිතයකටපත් වෙනවා නම් විසිරෙනවා නම් මේ කටයුත්ත කරන්න බෑ. හිතේ තියෙනුනේ සෑහෙන ඒකාග්‍රතාවයක්. මුළු ලෝකෙම අතහැරලා මේ ආස්වාසය ප්‍රස්වාසය දිහා බලන්න තරම් ඒකාග්‍රතාවයක් අවශ්‍ය වෙනවා. ඒ වගේමයි මේ කරන කටයුත්ත ගැන 100%ක් අවධානය යොමු කරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේමයි අතපය හොල්ලන්නේ නැතිව හිත නින්දට වට ගන්න නැතිව හික්මීමක් පවත්වන්නත් අවශ්‍ය වෙනවා. ඔන්න ඔය හික්මීම ඔන්න ඔය එකලස අපිට පවත්වන්න පුළුවන් නම් මෙන්න මේ ආස්වාසයක තියෙන ඒ මුලැමැද අග දැක ගන්න පුළුවන්. ප්‍රස්වාසයක තියෙන මුලැමැද අග දැක ගන්න පුළුවන්. දැන් එතකොට මේ ස්වභාවය පින්වත්නි අපි හිතමු එයා එක ආස්වාසයක නෙමෙයි එක ප්‍රස්වාසයක නෙමෙයි ළඟ ළඟ තියෙන ආස්වාස ගණනාවක ළඟ ළඟ තියෙන ප්‍රස්වාස ගණනාවක එයා කරනව නම් ඒ සෑම ආස්වාසයක් ප්‍රස්වාසයක් ගානෙම සතිය කියන ಗುಣධර්මය සුළු ප්‍රමාණයකින් වර්ධනය වෙනවා. අපේ හිතේ සතිය කියන ಗುಣධර්මය සුළු ප්‍රමාණයකින් වර්ධනය වෙනවා. සම්පජඤ්ඤය කියන කුසලතාවය සුළු ප්‍රමාණයකින් වර්ධනය වෙනවා. හිතන්න පුංචි උපමාවක් දෙනවා නම් අපි දැන් මොට්ට වෙච්ච පිහියක් තියෙනවා නම් මේ පිහිය මුවහත් කරගන්න අපි මොකද කරන්නේ? අපි හිතමු මේ ගලක් තියෙනවා. ඒ ගලේ අතුල්ලනවා. ඉතින් එකපාරක් ගලේ අතුල්ලනවාම පොඩ්ඩක් මුවහත් වෙනවා. ඉතින් ඒක ප්‍රමාණවත් නෑ. හැබැයි ආයෙත් ඔන්න අතුල්ලනවා. තාත් පොඩ්ඩක් මුවහත් වෙනවා. ආයෙත් අතුල්ලනවා. තාත් පොඩ්ඩක් මුවහත් වෙනවා. ආයෙත් අතුල්ලනවා. තාත් පොඩ්ඩක් මුවහත් වෙනවා. ඉතින් සිය දහස් වාරේ අතුල්ලන්න අතුල්ලන්න තමයි අර පිහියේ තිබිච්ච මොට ස්වභාවය අයින් වෙලා හොඳ තියුණු මුවහත් බවක් ඇති වෙලා එන්නේ. ඉතින් අපෙත් මේ සාමාන්‍යයෙන් තියෙන මුට්ටස් සතියක් මොට්ට වෙච්ච සතියක් කියලා කියන්න පුළුවන්. දුර්වල සතියක් තියෙන. නමුත් ඒ දුර්වල සතිය තියුණු සතියක් බවට පත් කරගන්න නම් ඔන්න ඔය වගේ අපි මේ කර්මස්ථානයේ නැවත නැවත සිත නැංවිය යුතුයි. ඒ හැකියාව හරහා භාවිතා බහුලී කතා කියලා මෙතෙන්දෙත් බුදුරජාන් වහන්සේ මතක් කරනවා. මෙන්න මෙබඳු සමාධි භාවනාවක් එහෙනම් තියෙනවා. ඒ කියන්නේ නිරන්තරයෙන් සිද්ධ වෙන යම්කිසි ක්‍රියාවලියක හිත නැවත නැවත නංවනවා, නැවත නැවත බහුලීකృత කරනවා. ඒ හරහා ඒ අරමුණ ඊළඟට හොඳට විනිවිද දැක ගන්න, අරමුණේ විස්තර උකහා ගන්න, තේරුම් ගන්න උත්සාහවත් වෙනවා. ඒ හරහා අන්න සතිය ක්‍රමානුකූලව වර්ධනය වෙනවා. ඊළඟට සම්පජඤ්ඤය ක්‍රමානුකූලව වර්ධනය වෙනවා. දැන් මෙහෙම කරන්දී මේ ආනාපාන සතිය පමණක් නෙමෙයි. ඔන්න දැන් අපි හිතමු මෙයා මේ කටයුතු හොඳට සාර්ථකව කරගෙන ගියා. මෙහෙම කරගෙන යන අතරේ හොඳට හිත තැම්පත් වුණා. තැම්පත් වෙනකොට ඔන්න කායික වශයෙන් තව තව දේවල් මතුවෙනවා. අපි හිතමු යම් යම් තැන්වල නලියෙන ස්වභාවයන් තේරෙන්න ගන්නවා. කම්පණය වෙන ස්වභාවයන් තේරෙන්න ගන්නවා. චංචල ස්වභාවයන් තේරෙන්න ගන්නවා. නිකං මේ කූඹි දිනනවා වගේ තේරෙන්න ගන්නවා. ඉතින් විවිධාකාර දේවල් දැන් මේ යෝගාචරය දැනෙන්න ගන්නවා. ඉතින් අර එකඟ වෙච්ච හිත එයාට ඕනේ නම් පුළුවන් දැන් මේ කායික වශයෙන් දැනෙන මේ අනිකුත් සංවේදනාවනුත් නිරීක්ෂණය කිරීම සඳහා පාවිච්චි කරන්න. එහෙම නැත්නම් අපි මේකට නමක් දෙනවා මේ කයේ තියෙන විවිධාකාර ධාතු ලක්ෂණ හඳුනගන්න. එයාට දැන් උමනානම් හැකියාව තියෙනවා. ඉතින් මෙතෙන්දී පැන නගින එක ප්‍රශ්නයක් තමයි අපි හිතමු දැන් ඔන්න එක පාදයක තද ගතියක් මෙයාට හොඳට තේරෙනවා. එයා ඒ තද ගතිය දිහාට දැන් තමන්ගේ අවධානය යොමු කරනවා. ඉතින් මූලිකව පැන නගින ප්‍රශ්නයක් තමයි ආයි හිත යනවා අර ආනාපානෙට. මේ තදගතිය බලන්න දැන් ඕමනා වුණාට මොකද හිත ආයි පයින්ව ආනාපානෙට. මොකද ඒකෙමයි නැවත නැවත පුරුදු කරලා තියෙන්නේ. ඒ නිසා යෝගාවචරයට ආයිත් උත්සාහවන්ත වෙන්න වෙනවා. ඒ ආනාපානෙට පැනපු හිත ගෙනල්ලා දැන් මේ තදගතියට යොමු කරන්න. මොකද දැන් මූල කර්මස්ථානය ඇවිල්ලා ආනාපානෙ නෙමෙයි. මේ තදගතිය තමයි දැන් මේ අලුත් මූල කර්මස්ථානෙ වෙන්නේ. එයා එතකොට අන්නේ තද ගතියේ නැවත නැවත සීයනම් වුණා. නැවත නැවත අවධානය යොමු කරනවා, විතර්කයේ යොදවනවා. ඒක නැවත නැවත කිරීම හරහා, භවිතා බහුලීකృత කිරීම හරහා අන්න හිත මේ තද ගතියේ එකඟ වෙනවා. මුලින්නම් ආස්වාස ප්‍රස්වාසයේ එකඟ වෙච්ච හිත දැන් මේ අපි කරන ප්‍රයත්නයේ හරහා මේ තද ගතියක් කියලා හඳුනාගත්ත මෙන්න මේ ස්වභාවයේ අපේ හිත යොන්න එකඟ වෙලා. දැන් වෙන කොහෙවත් යන්නේ නැහැ. ආනාපානෙට පනින්නේ නැහැ. ඒ වෙනුවට මේ දැනෙන තදගතියේ ඔන්න හිත එකඟ වෙලා. හිතන්න ඔන්න ඒ වෙනුවට කම්පන ස්වභාවයක් වෙන කොහේ හරි තැනක මතුවෙලා. අපි ඒකනම් අරමුණ වශයෙන් තෝරගත්තේ. ඒකේ නැවත නැවත හිත නැංවීම හරහා අන්න ඒ කම්පන ස්වභාවයේ අපේ හිත එකඟ වෙලා. වෙන කොහෙවත් නැ යන්නේ. යාට දැනෙන්නේ මේ කම්පන ස්වභාවයේ පමණයි. ඉතින් ඔන්න ඔය වගේ අපේ හිත හදන්න වෙනවා අපිට උවමනා තැනට හරියට ඉලක්ක කරන්න. අපිට උවමනා තැනට හරියටම යාව යොමු කරන්න ඒ හැකියාවන් අපි හිතේ දියුණු කරලා ගන්න වෙනවා. ඉතින් පින්වත් අපි මේවා පොතකින් ඇහුවා බැලුවා කියලා අපි මේ බණට ඇහුවා කියලා මේ හැකියාවන් දියුණු වෙන්නේ නැහැ. මේ අහනක විතරයි මේ තින්දි වෙන්නේ. හිතට දරා ගන්න එක විතරයි වෙන්නේ. එහෙම නැත්නම් මේවා කරන්න පුළුවන් කියලා යම්කිසි හැකි සංඥාවක් මතුවෙන එක විතරයි වෙන්නේ. නමුත් අපි බොහොම උත්සාහයෙන් මේ දේවල් දියුණු කරලා ගත යුතුයි. ප්‍රායෝගිකව යෙදিলা දියුණු කරලා ගත යුතුයි. ඒක තමයි මේ පුහුණුව සඳහා යම් කාලයක් ගත වෙන්නේ. අපිට මේ පරයන්කේ වාලා ඊළඟට රහත් වෙලා නැගිටින්න හැකියාවක් නැහැ. අපිට ඊට වඩා අවුරුදු ගණන් මේ වැඩේ කරන්න වේවි. මොකද අපි ඇවිල්ලා මේ අන්තිම බස් එකේ යන පිරිසනේ. ඒ නිසා පොඩ්ඩක් ඉතින් අපි ගැන නිහතමානී වෙලා මේ කටයුත්ත ඉවසීමෙන් කරන්න සිද්ධ වෙනවා. ඉතින් එතකොට මේ හැකියාවන් වලට සෑහෙන්න උදව් වෙන එකක් තමයි ඔය සක්මන් භාවනාව කියලා කියන්නේ. දැන් අපි කතා කළා මේ කයේ ඕනම තැනක යම්කිසි අර වගේ ලක්ෂණයක් මතුනොත් එතනට ගානට හිත යොමු කරන්න ඉලක්ක කරන්න අපේ හිතේ හැකියාවක් දියුණු කරලා ගත යුතුයි. නැත්තම් හිත එහෙ මෙහෙ යන්නේ අපිව ඇදගෙන දුවන්නේ අපේ හිත. නමුත් දැන් මේ කතා කරන්නේ අපිට උවමනයි අපි හිතමු ඕන ධන හිසේ තමයි තද ගතියක් තියෙන්නේ. මට උවමනයි මේ තද ගතියට මගේ හිත බොහොම යහුසුලුව එතන ඒකාග්‍ර කරන්න. මගේ හිත එතනට ගානට ඉලක්ක කරන්න. සියුම්ම ඉලක්ක කරන්න. නිවැරදිව ඉලක්ක කරන්න. ඉතින් මේ හැකියාවන් එකපාරට හැදෙන්නේ නැහැ. දැන් පින්වත් අපි සක්මන් භාවනාදී මොකද්ද කරන්නේ? සක්මන් භාවනාදී ඔන්න ඉලක්ක කිරීම පොඩ පොඩ අපි ඉගෙන ගන්නවා. දැන් වම් පාදයේ පොළවේ වදිනකොට අපේ හිත එතනට අපි ඉලක්ක කරනවා. දකුණු පාදයේ පොළවේ වදිනකොට අපේ හිත අපි එතෙන්ට ඉලක්ක කරනවා. අපේ ඉලක්කය වැරදුනොත් අපිට ඒ තොරතුර හරියට එන්නේ නැහැ. අපි හිතමු අපේ පාදයේ පොළවේ වදින්න කලින් අපි ඉලක්ක කළා. එතෙන්ට යොමු කළා. ඊට පස්සේ වදිනකොට අපේ හිත වෙන කොහෙදෝ ගිහිල්ලා. එහෙමනම් අපිට ඒ තොරතුර ලැබෙන්නේ නැහැ. හිතන්න අපි පාදයේ වැදුනට පස්සේ සෑහෙන වෙලාවක් ගිහිල්ලා පස්සේ ගියාට පස්සේ අපි එතෙන්ට හිත ඉලක්ක කරේ. එතකොට අර මුල් තොරතුරු ටික අපිට මඟ හැරිලා. ඒකත් ඉතින් සාර්ථක නැහැ. එතකොට අපිට පුළුවන් ද හරියටම පාදයේ එතෙන්ට වදිනවත් එක්කම හරියටම එතෙන්ට ඉලක්ක කරගන්න. මේ මොහොතේම පෙරපසු නොවි මේ වැඩේ කරන්න පුළුවන් නම් එහෙනම් අන්න අපි සාර්ථකයි. ඉතින් ඒකත් පුහුණුවක්. ඒකයි මේ දේ 10000 වාරේ අපිට කරන්න වෙන්නේ මේ ප්‍රශ්නේ නිසා. මේ පුහුණුව අපි නැවත නැවත කිරීම හරහායි අපේ සිතේ මේ කුසලතාවෙන් දියුණුලා එන්නේ. මේ සති සම්පජඤ්ඤේ වර්ධනය වෙලා එන්නේ. මේක පුහුණුවක්. එතකොට අන්න යෝගාවචරයට පුළුවන් වෙනවා මුල් කාලේදී බැරි වුණාට දැන් ඔන්න මේ කොනේ ඉඳන් එහා කොනට යනකම්ම සිහිය දියුණුවෙන් දිනු කරගෙන යන්න. වම් පාදයේ පොළවේ වදිනවා එතන සිහියෙන් ඉන්නවා. දකුණු පාදයේ පොළවේ වදිනවා එතන සිහියෙන් ඉන්නවා. ආයෙත් වම් පාදයේ පොළවේ වදිනවා එතන සිහියෙන් ඉන්නවා. දකුණු පාදයේ පොළවේ වදිනවා එතන සිහියෙන් ඉන්නවා. එතකොට මේ කටයුත්ත දිගට යා කරගෙන යනවා. හරියටම එතකොට වම් පාදයේ පොළවේ වදිනවා එතනට යා හිත ඉලක්ක කළා. දකුණු පාදයේ පොළවේ වදිනකොට එතෙන්ට හිත යා ඉලක්ක කළා. දැන් පොඩ පොඩ අන්න අපේ කුසලතාවය වර්ධනය කළා ඇවිල්ලා. සතියක් තේනවා, සම්පජඤ්ඤය තේනවා, හිත හරියට ඉලක්ක කිරීමේ ශක්තියක් තියෙනවා. ඉතින් ඊට අමතරව දැන් සතිය පිහිටියට පස්සේ දැන් අන්න තොරතුරු ටික ගන්න උත්සාහන්ත වෙනවා. දැන් වම දකුණ කියන්න ඕනේ නැහැ, ඔසවනවා තබනවා කියලා කියන්න අවශ්‍ය නැහැ. හිත නිශ්ශබ්ද කරනවා. ඉතින් දැන් සංසුන් කතා කරන්නේ නැහැ. ඒ වෙනුවට දැන් ඒ දැනෙන දේවල් තව තේරුම් ගන්න, උකහා ගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් මේකෙදි මෙනෙහි කිරීමක් සහිතව කරන්න අමාරුයි. මොකද හිතට තියෙන ලොකු සියුම් කාර්යයක් පැවරිලා. හිතට අවශ්‍ය වෙනවා මේ තමන්ගේ මුළු ශක්තිය පාවිච්චි කළා මේ යටිපතුලේ දැනෙන දේවල් ටික ඉක්මනට තේරුම් ගන්න. මොකද කය නවත්තගෙන මේක කරන්නත් බෑ. අපි මේ ඊටාම හැමින් මේ ටික බලා ගන්න කියලා ඊටාම හැමින් යන්න ගියොත් ඒකත් එච්චරම සාර්ථක නෑ. ස්වාභාවිකව පොඩ්ඩක් ගමනේ වේගය අඩාල වීමක් වෙනවා මේ තොරතුරු ටික උකහා ගන්නකොට. නමුත් ඒකෙත් යම්කිසි සීමාවක තමයි අපි කටයුතු කරන්න ඕනේ. හුඟක් හිමින් ගිහින්වත් මේක කරන්න බෑ. හුඟක් හයියෙන් ගිහිල්ලත් මේ දේ කරන්න බෑ. එහෙනම් අපිට ගැළපෙන වේගය හඳුනගෙන ඒ වේගයෙන් මේ කය ඇවිද්දවමින් ඊටාම යහුසුලුව මේ තොරතුරු ටික ගන්නන්න යෝගාචරය දක්ෂ විය යුතුයි. මොකද මේ දක්ෂතාවය නැවත නැවත දිනු කළ ගත යුතුයි. ඒ කියන්නේ අපි ඊටාම හිමින් මේ කටයුත්ත කරලා මේ තොරතුරු ගැනීමද දක්ෂතාවය කියන්නේ. මෙතන කය සාමාන්‍ය වේගෙන් යද්දී තාම විහිසුලුව හරිම ක්‍රියාශීලී මනසක් හරිම ක්‍රියාශීලී පාදේ වදිනකොට මෙයා එතන තොරතුරු ටික ඉක්මනටම ඇතිරලා නැතිරලා යනවා එතනම යායේ තොරතුරු ටික අල්ලගෙන ඉතින් අන්න ඒ වගේ ක්‍රියාශීලීත්වයක් නම්‍යශීලීත්වයක් කර්මන්නේ බවක් අපේ හිතට අත්‍යවශ්‍ය වෙනවා ඉතින් ඒකයි ඔය කාය කම්මඤ්ඤතා චිත්ත කම්මඤ්ඤතා කාය උජ්ජුකතා චිත්ත උජ්ජුකතා ආදී වශයෙන් මේ පසු කාලිනව විස්තර කළ දෙන්නේ ඒ අපේ කරන ක්‍රියාවලිය හරහා අපේ හිතේ විවිධාකාර කුසලතාවයන් වර්ධනය වෙලා එනවා. එතකොට තමයි අන්න සාර්ථකව කියන්න පුළුවන් අන්න මට තේරුණා මේ ඇවිදිනකොට මෙන්න මේ ලක්ෂණ මට තේරුණා. මුල් කාලේදී නම් මගේ හිත එහෙ දිව්වා මෙහෙ දිව්වා දැන් නම් එහෙම නැහැ. දැන් නම් මට මේ කොනේ ඉඳන් එහා කොනට යනකම්ම සිහියෙන් යන්න පුළුවන්. හැරෙනකොටත් මට සිහියෙන් මේ කටයුත්ත කරන්න පුළුවන්. ආපසු එනකොටත් මට සිහියෙන් ඉන්න පුළුවන්. දැන් සිහියෙන් ඉන්නවා විතරක් නෙමෙයි, ඔන්න මට කලින්ට වඩා විස්තර පේනවා. කලින් නම් මට දැනුනේ තද ගතියක් විතරයි. ඔන්න දැන් මට රළු ගතියකුත් තේරෙනවා. නැත්නම් සිනිඳු ගතියකුත් තේරෙනවා. ඇතැම් තැන්වල උණුසුමක් තේරෙනවා. ඇතැම් තැන්වල සිසිලසක් තේරෙනවා කියලා අන්න යෝගාවචරයෙකුට මේ තොරතුරු ටික එන්න පටන් ගන්නවා. අන්න සම්පජඤ්ඤය තව තව වර්ධනය වෙලා. ඒතර මේ සක්මන් භාවනාව හරහාත් අර සති සම්පජඤ්ඤය ඔන්න තව තව වර්ධනය වෙලා. හිතේ ඒකාග්‍රතාවය හොඳට වර්ධනය වෙලා. හිත එක තැනකට යොමු කිරීමේ හැකියාව, ඉලක්ක කිරීමේ හැකියාව ඔන්න හොඳට වර්ධනය වෙලා. දැන් මේවා තව තව ඔහොම දියුණු වෙගෙන යනකොට දැන් හිතමු අපේ කයේ යම් වේදනාවක් පහළ වෙලා. දැන් එතකොට මුල් කාලේදී නම් මේ වේදනාවත් එක්ක ටිකක් කරදරයි. ඉතින් වෙලාව දිහා බලබල තමයි ඉතින් භාවනා කරන්නේ. මොකද කකුල රිදෙනවා හොඳටම. මේ පස්සේ ඉතින් එහෙම නැහැ. පොඩ්ඩක් වේදනාව ඉවසන්න පුළුවන් වෙනවා. මොකද දැන් අර භාවනාව ගැන යම් කිසි පරිචයක් තියෙනවා, යම් අත්දැකීමක් සහිතයි. එතකොට ඒකාග්‍රතාවයක් හිතේ තියෙනවා. යම් වේලාවක හිතේ සැහැල්ලුවක්, කයේ සැහැල්ලුවක් අත්දකිනවා. හැබැයි ඔන්න යම් වේදනාවක් යම් අවස්ථාවකදී පහළ වෙනවා. ඉතින් පොඩි උත්සාහයක් දරනවා මේ වේදනාව එක පාටම ඉරියව්ව මාරු කළා අයින් කරගන්න නැතිව පුළුවන් ද මේ වේදනාවත් එක්ක පොඩ්ඩක් ඉන්න. වේදනාවට අවධානය යොමු කරන්න. කියනන්න යෝගාවචර පුංචි ප්‍රයත්නයක් දැරිය යුතුයි. හැමදාම අර පුංචි ළමයි වගේ මේ ඉරියව්ව මාරු කර කර ඉඳලම හරියන්නේ නැහැ. පොඩ්ඩක් එහෙමනම් දරා ගැනීමේ ශක්තියක්, ඉවසීමේ ශක්තියක් විශේෂයෙන්ම මේ වේදනානුපස්සනාවට පිවිසෙනකොට යෝගාචරයට අවශ්‍ය වෙනවා. ඒ නිසා අපි මුලදී එච්චර ඉතින් අමාරු වැඩ දෙන්නේ නැහැ. බොහොම සරල වැඩක් තමයි දෙන්නේ. ආස්වාස ප්‍රස්වාසය දිහා පොඩ්ඩක් බලන්න. පිම්බීම හැකිලිම දිහා පොඩ්ඩක් බලන්න. වම දකුණු දිහා පොඩ්ඩක් බලන්න කියලා ඉතින් අර මේ අත්වල අල්ලලා දෙනවා. හැබැයි පස්සේ තමා තුළම යම් පරිණත භාවයක් ඇති කරගන්න අවශ්‍යයි. යම් කිසි මෝරපු ගතියක් ඇති කරගන්න අවශ්‍යයි. පුළුවන් ද මට මේ පැමිණෙන වේදනාවත් එක්ක සිහියෙන් ඉන්න. ඉරියව මාරු නොකර. ඒ වගේමයි වේදනාවත් එක්ක ගැටෙන්නෙත් නැතිව මගේ මේ නිරීක්ෂණය හරහා මේ පහළ වෙලා තියෙන දුක් වේදනාව ඉක්මනට යාවි කියලා ප්‍රාර්ථනාවකිනුත් තොරව දැන් ඇතම් කෙනෙක් භවනා කරනවා සාමින් වහන්සේ මේ මම බැලුවා බැලුවට ගියේ නෑ නේක වෙනදට නම් යනවා මේ දුක් වේදනාව පහළ වුණ ගමන් මම එතෙන්ට අවධානය යොමු කරනවා සතිය පිහිටවනවා එතකොට ඉක්මනට මේක නැති වෙලා යනවා අද ගියේ නෑනේ සාමින් වහන්සේ කියලා ඉතින් අහනවා ඒ වුණාට එහෙම අපිත් එක්ක නැහැ වේදනාවේ කිසිම මේ ගිවිසුමක් නැහැ. අපි ගිවිසුමක් ඇති කරගෙන නැහැ. ඔන්න මම බලන්නම් බලුවම ඔයා යන්න. ඉතින් සමහරවිට සින්දුකුත් තියෙනේ. අනේ යන්න ඔයා ඉන්න ඔන්න මොකක්ද ඒකුත් තියෙනවනේ. ඉතින් එහෙම මේ ගිවිසුම් නැහැ මේ වේදනාවත් එක්ක. ඉතින් අපි බැලුවා කියලා එයා සමහරවිට යන්නේ නැහැ. එයා ඉන්නවා පොඩ්ඩක් තව. මෙයාට මේ ඉවසීම තියෙනවද කියලා බලන්න වගේ. දැන් තව ටිකක් ඉන්න ඔයා බලන්න. ඉතින් අපිටත් පුළුවන් නම් එයා ඉන්නේ මේ තව පොඩ්ඩක් මට බලා ගන්නයි කියලා අපිට තව පොඩ්ඩක් ඔන්න බලන්න පුළුවන් නම් අන්න පින්වත් මේ වේදනාවත් පාවිච්චි කරන්න පුළුවන් සති සම්පජඤ්ඤය දිනු කරන්න. විශේෂයෙන්ම වේදනානුපස්සනාවේදී ඔය විවිධ වේදනාවන් හඳුන ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම කෙනෙක් මුලදී හඳුනගන්නේ දුක් වේදනාව කියලා කියන්න පුළුවන්. ඒක හරි ප්‍රකටයි. නමුත් සැප වේදනාවත් ඒ වගේම හඳුන ගන්න පුළුවන්. දැන් හිතන්න අපි වාඩි වෙලා ආනාපාන සතිය වඩනවා. ආනාපාන සතිය හොඳට දැනෙනකොට ඒක හොඳට තැම්පත් වෙනකොට ආස්වාස ප්‍රස්වාස සුලං රැල්ල සියුම් වෙනකොට නිකන් කය සැහැල්ලු වෙලා එනවා නිකන් පා වෙනවා වගේ දැනෙනවා අර කලින් තිබිච්ච රිදුම් කැක්කුම් ඔක්කොම නිකන් පහ වෙලා ගිහිල්ලා අහසේ ඉන්නා වගේ ගතියක් සැහැල්ලු ගතියක් කය පිනා යන ගතියක් දැනෙන්න පුළුවන් තවත් ටිකක් එහාට යනවා සමහර නිකන් කය සම්බාහනය කරනවා වගේ ගතියක් නිකන් රැල්ලක් ඇවිල්ලා නිකන් තෙමාගෙන යනවා වගේ ගතියක් ඒක පාර්ම නිකන් ඇඟ ලොමු දෙහ ගන්නනවා වගේ ගතියක් මතු වෙන්න පුළුවන්. ඉතින් මේවා ඔක්කොම එන සැප වේදනා, සුඛ වේදනා. ඉතින් අපි ඕකට අහු වෙන්නේ නැතුව තව තව ඒවා නිකන් ඉල්ල ඉන්නවා වෙනුවට අපිට පුළුවන් ද මේකත් ඇවිල්ලා වේදනාවක්. දැන් බුදුරජාන් වහන්සේ වේදනාව පැති තුනකින් පෙන්නනවා. එකක් තමයි සැප වේදනා, අනිත් එක දුක් වේදනා, අනිත් එක නොදුක් නොසුව වේදනා. මේ උපේක්ෂා සහගත වේදනා. ඉතින් අපි ටික ටික මේ උත්සන්න වේදනා තේරුම් ගන්න ඊට වඩා අඩු මට්ටමේ වේදනාත් දැක ගන්නන්න යෝගාවචරයෙකුට පුළුවන් වෙනවා. ඒ කියන්නේ අපි හිතමු මුලින් නම් ඕවා මුකුත් තේරුන්නේ නැහැ. හැබැයි ඔන්න කොහේදෝ මන්දා වේදනාවක් තිබිලා ඒක දැන් උත්සන්න වෙලා. ඒ වෙලාවේ තමයි ඔන්න මගේ ඇහැ ඇරුනේ එතෙන්ට අවධානය යොමු කරන්න. එයා නිකන් මාව ඒ අතට යොමු කරගත්තා. ඉතින් මමත් ඉතින් ඔන්න පොඩ්ඩක් බැලුවා. ඉවසීමෙන් දැන් බලාගෙන ඉන්නවා. එහෙම තමයි පටන් ගන්න වෙන්නේ අපිට. හැබැයි පස්සේ එහෙම නෙමෙයි. අර වගේ සැප වේදනාවක් දිහා උනත් බලන්න පුළුවන් ගතියක් යෝගාවචරයේ තුළ ඇති වෙනවා. ඊළඟට මේ සාමාන්‍ය උදාසීන වේදනාවක් දිහා උනත් නැත්නම් උපේක්ෂා සහගත වේදනාවක් දිහා උනත් බලන්න පුළුවන් ගතිය යෝගාවචරයේ තුළ ඇති වෙනවා. අපි හිතමු කොහේ හරි නිකන් නලියන ගතියක් තියෙනවා, කම්පණය වෙන ගතියක් තියෙනවා, සෙල වෙන ගතියක් තියෙනවා. ඒ තරම් සැපක් ඇත්තෙත් නැහැ දුකක් ඇත්තෙත් නැහැ. හැබැයි මොකද්දෝ තියෙනවා වේදනාවක්. ඉතින් අපිට පුළුවන් අන්නේ බන්දු උපේක්ෂා සහගත වේදනාවක් දිහාත් අවධානයෙන් බලන්න. ඉතින් අන්නේ එතකොට තමයි මේ වේදනාවේ ස්වභාවය අපිට තේරෙන්න ගන්න. ඉතින් ඕම කරන්න කිව්වට ආයෙත් ඔන්න හිත ආනාපානෙට පයින්නෝ. දැන් ආයෙත් ඔන්න අතීතෙට දුවනවා, අනාගතෙට දුවනවා. ඉතින් මේ ඔක්කොම බාධක එනකොට තමයි අපි නැවත නැවත අර වේදනාවටම අපේ හිත නංවන්න වෙන්නේ. එතනත් හරි අභියෝගයක් තියෙනවා. දුක් වේදනාව කියන්නේ ස්වභාවයෙන්ම අපේ හිත විකර්ෂණය වෙන ගතියක් තියෙන. ඒකෙන් පැනලා යන්නමයි හදන්නේ. ඉක්මනට මේකෙන් අයින් වෙන්නේ කොහොමද කියලා අපේ හිත සැලසුම් හදන්නේ. ඒ බඳු සැලසුම් හදන හිත මෙල්ල කරගෙන මේ දැනෙන වේදනාවේ නැවත නැවත හිත නංවමින් ඒකෙන් හිතේ කනස්සල්ලක්වත් පහළ කරගන්නේ නැතිව වේදනාව දිහාම අස්පනා පිට බලන් ඉන්න නම් ඉතින් සෑහෙන හික්මීමක් අවශ්‍යයි. සෑහෙන ඉවසීමක් අවශ්‍යයි. ඉතින් ඒව තමයි අපි මේ දහම ප්‍රගුණ කරන්න අපි තුල දියුණුලා එන කුසලතාවයන් වෙන්නේ. ඉතින් ඇත්තටම පින්වත් මේ අපි භාවනා වැඩසටහනක සම්බන්ධ වෙද්දී අපිට පේන්නේ නිකන් බාහිරින් බැලුවාම කට්ටිය එනවා වාඩි වෙනවා ඉඳගෙන ඉන්නවා ඇස් දෙක පියා ගන්නවා ආයෙත් නැගිටිනවා ආයෙත් යනවා පොඩ්ඩක් එහෙට මෙහෙට ඇවිදිනවා ආයෙත් එනවා ඇස් දෙක පියා ගන්නවා වාඩිලා ඉන්නවා මොකද්ද මේ කියලා තමයි හිතන්නේ. හැබැයි බැලුවාම මේ ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාවලිය මේ ඔක්කොම දරාගෙන ඉන්න හැටි හිත ඒ අරමුණට යොමු කරන හැටි එතෙන්දි පැමිණෙන විවිධාකාර බාධාවන් ඒ බාධාවන් මගහරවගෙන ආයෙත් එතෙන්ට අවධානය යොමු කරන හැටි. ඉතින් මේ හැම දෙයක් තුළම අපි තුළ පුදුමාකාර මානසික ශක්තියක් ආධ්‍යාත්මික ශක්තියක් දිනුනලා එනවා. ඉතින් මේ මුළු ගමන තුළම අපි තුළ ඒ බඳු ආධ්‍යාත්මික කුසලතාවයක් දිනු කළා දෙනවා. අපිට පේන්නේ නැහැ එච්චර දෙයක් මේකෙදි වෙනවා කියලා. හැබැයි අපිට ජීවිතේ මුහුණ පාන්න වෙන විවිධාකාර අනිකුත් දුක්ඛම් කටළු වලදී අනිත් අයට වඩා සාර්ථකව මුහුණ දීමේ ශක්තිය අපි මේ කරන වැඩපිළිවෙල වල හරහා අපිට මේ ලැබෙනවා. ඒක එකපාරට තේරෙන්නේ නැහැ. දැන් පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. අශෝකං විරජං ඛේමං ඒතම් මංගල මුත්තමං කියලා ගාතාවක් එනවා මේ ධම්ම මේ මංගල සූත්‍රයේ අගහරියේ. ඉතින් මේ ලෝකයේ තියෙන විවිධාකාර මේ දුක්ඛම් කටළු හැලහැප්පීම් අටලෝ දහම. මේ අටලෝ දහමේදී කම්පා නොවී සිටීමේ හැකියාව කියන්නේ මංගල කාරණාවක්. ඉතින් අපි මේ වේදනානුපස්සනාවක් කරහා එහෙනම් පොඩ පොඩ මේ දේවල් දරා සිටීමේ හැකියාව ශක්තිය ඉවසීම තමයි පොඩ පොඩ දියුණු කරලා අරන් තියෙන්නේ. ඒ වගේමයි සැප වේදනාවක් ආවහමත් ඒක ඔස්සේ ඇලෙන්න බැඳෙන්න ග්‍රහණය කරන්න යන්නේ නැතුව අපිට පුළුවන් ද පොඩ්ඩක් පැත්තකට වෙලා බලන් ඉන්න. දැන් හුඟක් වෙලාවට වෙන දෙයක් තමයි අපි මේ අරමුණ මගේ කරගෙන මේ සැප විඳින්නේ මම මේ දුක් විඳින්නේ මම. ඇයි මටම මෙහෙම වෙන්නේ? අනිත් එක්කනා නම් හරිය ලස්සනට ශාන්තව භාවනා කරනවා. මට තමයි හේත්‍රි දෙනවා මෙහෙත්‍රි දෙනවා. ඊයේත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙම වෙයිද නැහැ කියලා ඉතින් අපේ හිත මේ මම ගැන හරිය දුක් වෙනවා. නමුත් එහෙම කරන්නේ නැතිව අපිට පුළුවන් මේ දුක කියන්නේ අරමුණක් කියලා දක ගන්න. සැප කියලා කියන්නේ නැත්නම් සැප වේදනාව කියලා කියන්නේ අරමුණක් කියලා තේරුම් ගන්න. උපේක්ෂා වේදනාව කියලා කියන්නේ අරමුණක් කියලා තේරුම් ගන්න අපිට පුළුවන්ද? දැන් ඔක තව සරලව කියනවා නම් අපි ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලිය දිහා බලනවා. ආනාපාන සතිය වඩනවා. ඉතින් එහෙම වඩාගෙන යනකොට කෙනෙකුට තේරෙන්න පුළුවන් මේ ආස්වාසය කියන්නේ අරමුණක්. ප්‍රස්වාසය කියන්නේ අරමුණක්. නැත්නම් ඒකේ තියෙන උණුසුම් ගතියක් සිසිල් ගතියක් කියන්නේ අරමුණක්. ඒක දැනගන්නවා කියන්නේ අර වෙනත් හැකියාවක්. ඉතින් ඔක තවත් ටිකක් එහාට ගියොත් කෙනෙකුට තේරෙනවා මේ උණුසුමක් සිසිලසක් තද ගතියක් රළු ගතියක් බර ගතියක් සැහැල්ලු ගතියක් මේවා ඇවිල්ලා රූප මේ රූප දැනගන්නේ අන්න නාම ඔන්න රූප නාම දෙක වෙන් කරගත්තා නාම රූප පරිච්ඡේදයක් අන්න කෙනෙක් හඳුනා ගන්නවා. ඉතින් එතකොට අපි මුලදී මේක මේ ඉතාම සරලව අර පුංචි දරුවෙක්ගේ වැඩක් කරනවා වගේ මේක පටන් ගත්තට මොකද මේක පොඩ පොඩ වර්ධනය වෙලා එනකොට මහා ගැඹුරක් මේ හරහා මතු කරගන්න පුළුවන්. නාම රූප වෙන් කර ගැනීමේ පරිච්ඡේද ඥානයක් ඔන්න මතු කරගන්න පුළුවන්. විවිධාකාර රූප කර්මස්ථාන තියෙනවා නැත්නම් රූපේ ධර්මයන් තියෙනවා ධර්මතාවන් තියෙනවා ඒවා දිහා දැනුවත් වෙන බවක් තියෙනවා. මානසික කුසලතාවයක් තියෙනවා. රූප ධර්ම නාම ධර්ම හරහා දැනගන්න. ඉතින් අන්න ඒ වගේ අපිට පුළුවන් ද දැන් ඔන්න වේදනාවක් තියෙනවා. වේදනාව කියන එක තොරලා දැන් අන්න අරමුණ බවටපත් වෙනවා. ඒ දැනගන්නා සිත එක වෙනම ධර්මතාවක්. ඒතර වේදනා තියෙනවා, සැප වේදනා තියෙනවා, දුක් වේදනා තියෙනවා, නොදුක් නොසුව වේදනා තියෙනවා. ඒ සියල්ල දැන ගැනීමක් තියෙනවා. ඒකත් එහෙනම් තේරුම් ගන්න පුළුවන්. දැන් මේ සැප වේදනාවක් මතුවෙන එතනට මම අවධානය යොමු කරනවා. අවධානය යොමු කරගෙන දැන් ඒක ගැන විමසලා බලනවා. දුක් වේදනාවක් මතුනොත් එතෙන්ට අවධානය යොමු කරනවා. සතිය පිහිටවනවා. එතනින් අතර වෙන්නේ නැහැ. ඒ ගැන විමසලා බලනවා. උපේක්ෂා වේදනාවක් මතුවෙනවා. එතෙන්ට අවධානය යොමු කරනවා. ඒක ගැන විමසලා බලනවා. දැන් ඔන්න සතිය පිහිටෙව වේදනාවේ. එතනින් අතර උන්නේ නැහැ. ඒක ගැන විමසලා බලනවා. පුංචි කුතුහලයක් එකතු කරනවා අපේ හිතට. මොකද්ද මේ වේදනාවක් කියලා කියන්නේ? එයා දිගටම ඉන්න එක්කෙනෙක්ද? නැත්නම් ඇවිල්ලා යන එක්කෙනෙක්ද? කොච්චර වෙලා ඉන්නවද? එයා මං කියන දේ අහනවද? කියලා පොඩි විමසිල්ලක් කුතුහලයක් සහිතව බලනවා. ඉතින් එතකොට තේරෙනවා මේ සැප වේදනාවට මං කොච්චර කැමති වුණත් එයා මං කියන දේ අහන්නේ නැහැ. මං ඉල්ලා හිටියට ඉන්න කියලා තව ටිකක් එයා යනවා. ඉතින් දුක් වේදනාවට මං කොච්චර අකමැති වුණත් මං කිව්වට එයාට යන්න කියලා එයා යන්නේ නැහැ. තව ටිකක් ඉන්නවා. ඉතින් දැන් තේරෙනවා මේ එක්කෙනෙක්වත් මං කියන දේ අහන්නේ නැහනේ. මට ඕනේ විදිහට නෙමෙයි මේගොල්ලෝ කටයුතු කරන්නේ. ඉතින් සැප වේදනාවේ තියෙනෙත් මේ බඳු ස්වභාවයක්. දුක් වේදනාවේ තියෙනෙත් මේ බඳු ස්වභාවයක්. උපේක්ෂා වේදනාවේ තියෙනෙත් මේ බඳු ස්වභාවයක්. ඉතින් එතකොට දැන් අන්න යෝගාවචරයාගේ මේ නිරීක්ෂණය හරහාම ප්‍රත්‍යක්ෂ ඥානයක් ඔන්න පොඩ පොඩ දියුණු වෙන ගතිය. මේක මේ පොතකින් නැවත නැවත කියෙව්වා කියලා මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. බනකට මේ දේ නැවත නැවත ඇහුවා කියලා මේ දේ සිද්ධ වෙන්නේ නැහැ. මේක අපි ඇස්පනා පිට තමාගේම කය පාවිච්චි කරමින් තමාගේම සිත පාවිච්චි කරමින් මේ පරිේශණය කිරීම හරහා වෙනත් වචන වලින් කියනවා නම් භාවනාමය ඥානයක් දිනු කරන්න දරන ප්‍රයත්නය හරහා තමයි මේක දිනුලා එන්නේ. මේක මතුවලා එන්නේ. දැන් ප්‍රඥාවේ පැති තුනක් භාගතුන් වහන්සේ පෙන්නනවා. එකක් තමයි සුතමේ ඥානය. මේ පොතක් පතක් බලලා බණක් අහලා අපි ඒ ලබා ගන්නා වූ නුවණ. ඊට පස්සේ ඒ නුවණ මත පදනම් කරගෙන අපි පොඩ්ඩක් එහාට මෙහාට විතර්ක කළා, තර්ක කළා, හිතින් හිතලා ඇති කර ගන්නා වූ නුවණ. ඒකට කියනවා චින්තාමය ප්‍රඥාව කියලා. හැබැයි භාවනාමය ප්‍රඥාව කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. එතෙන්දී අපි හරීම පුංචි දරුවෙක් වගේ බොහොම නිහතමානීව සරල මනසක් ඇති කරගෙන, නැවුම් මනසක් ඇති කරගෙන, ආදුනික මනසක් ඇති කරගෙන මිලෝ දෙයක් දන්නේ නැහැ කියලා හිතාගෙන වැඩේ කරන්න වෙනවා. ඒ නිසා අපි සක්මන් භාවනාවක් කරද්දී අපි මේ පොත්පත් වලින් ඉගෙනගත්ත දේවල්, බණට අහපු දේවල් ඔක්කොම පැත්තකට දාලා හරේ නැවුම් මනසක්, පුංචි දරුවෙක් වගේ අහිංසක මනසක් සහිතව ඒ කටයුත්ත කරනවා නම් එපමණකට භාවනාව සාර්ථකයි. ආනාපාන සතිය වඩද්දිත් එහෙමයි. පිම්බි මහැකිනීම කර්මස්ථානයක් වඩද්දිත් එහෙමයි. වේදනානුපස්සනාවක් වඩද්දිත් එහෙමයි. පොතේ පතේ අපි ඕන තරම් ගැඹුරු දේවල් කියවලා ඇති. නමුත් ඒ එකක්වත් ගාව ගන්න නැතිව අපේම අත්දැකීමක් ලබනා සුළුව ඒ සඳහා යම්කිසි ප්‍රයත්නයක් අපිට දරන්න පුළුවන් නම් ඒ තරමට සාර්ථකයි. එතකොට තමයි මෙන්න මේක අපේ ප්‍රත්‍යක්ෂයක් බවට පත් වෙන්නේ. අපේ අද්දුටු ප්‍රත්‍යක්ෂයක් වෙන්නේ. අපේම ඥානයක්. මේ බුදුහාඳුරන්ගෙන් ණයටගත් එකක් නෙමෙයි. පොතෙන් ඉගෙනගත් එකක් නෙමෙයි. ෆොටෝකෝපි එකක් නෙමෙයි. මේක අපිම දැකලා අපිම සිය දහස් වාරේ අත්දැකලා ඒ අත්දැකීම හරහා පහළ වෙච්ච නෝණක් අන්න එතකොට අන්න තේරෙනවා මේ වේදනාවන් එයාට හොරාව පහළ වෙන්න බෑ. දැන් මේ යෝගාචර හොඳ අවධානයෙන් ඉන්නේ, සිහියෙන් ඉන්නේ, එයාව මක් නැතන් එයාගේ අවධානයෙන් තොරව කිසිම වේදනාවක් පහළ වෙන්නේ නැහැ. සැප වේදනාවක් පහළ වුණත් එයා දන්නවා. දුක් වේදනාවක් පහළ වුණත් එයා දන්නවා. උපේක්ෂා සහගත වේදනාවක් පහළ වුණත් ඒ යෝගාවචරය දන්නවා. ඉතින් එතනින් තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී මේ කොටස විස්තර කරන්නේ. ඉද බික්කවේ බිකු විදිතා වේදනා uppajjanti විදිතා uppatthahanti විදිතා abbattang gacchanti. දැන් එතකොට මතක් කරන්නේ මොකද්ද? මේ යෝගාවචරයා මේ විදිහට කමඨහන වඩද්දී වේදනානුපස්සනාවක් දියුණු කරගෙන යනකොට යම්කිසි වේදනාවක් පහළ වෙනවා නම් ඒක පහළ වෙන්නේ දන දනමයි. යම්සේ වේදනාවක් දැනටත් පවතිනවා නම් ඒ පවතින්නේ දන දනමයි. යම්සේ වේදනාවක් තිබිලා අවසන් වෙලා යනවා නම් අස්තයට යනවා නම් ඒ යන්නේ දන දනමයි. ඉතින් ඒ කියන්නේ දැන් සතිය කොයිතරම් දියුණු වෙලාද? හොඳ අවධානයක් තියෙන්නේ. මේ මොහොතේ ජීවත් වෙන්නේ. අතීතයේ හිත තියාගෙන අනාගතයේ හිත තියාගෙන මේක කරන්න අමාරුයි. හොඳ අවධානයකින් දැන් එයා කය ගැන ඉන්නවා. හොඳ අවධානයකින් සිත ගැන ඉන්නවා. එතකොට අන්න තේරෙනවා වේදනාවක් පහළ වෙනවා. ඒක සුළු වේලාවක් පවතිනවා, අවධානය තියෙනවා. අන්න ඒක පහ වෙලා යනවා. දැන් ඊටත් එහා ගිහිල්ලා දැන් මේ තියෙනවා නම් මේ වෙලාවේදී මතුවලා තියෙනවනේ යම්සි වේදනාවක් අන්න ඒ ගැන විමසලා බලන්නත් පුළුවන් මෙතන මේ වේදනාව එකක්ද තනි වේදනාවක්ද මෙතන තියෙන්නේ අර සම්පජඤ්ඤයේ දියුණු වෙච්ච තරමට එයාට තේරුනේ නැහැ මෙතන එකක් නෙමෙයි වේදනාව පොකුරක් වේදනාව කිහිපයක් අපි තුමු එකක් වගේ මුලින් පේනුණා දැන් ඔන්න වේදනාව පහක් බවට පත් වෙලා වේදනාව 10ක් බවට පත් වෙලා සියුම් සියුම් වේදනාව 10ක් දැන් මේ යෝගාවචරයාගේ හිත අර අරමුණක් දිහා අතිශය සියුම්ව බලන්න පුළුවන් හැකියාවන්න තව දියුණු වෙලා සම්පජඤ්ඤයේ දියුණු වෙලා දැන් මේ එක වේදනාවකත් හට ගැනීමක් පැවතීමක් අතිශය කෙටි කාලීන පැවතීමක් ඉතින් නැති වියාමක් අන්න යෝගාචරයට අත්දැක ගන්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ හරි ලස්සන උපමාවක් දෙනවා තෙන්දි වැහි බින්දුවක් ජලාශයකට වැටෙනකොට ඒ වැහි බින්දුව නිසා හට ගන්නවා මේ වායු බබුලක් ජල බබුලක්. හැබැයි ජල බබුල හටගත් සැනින් බෙදෙනවා. ඊට පස්සේ ඔන්න ආයෙත් වැහි බින්දුවක් වැටෙනවා. වැටෙනවත් එකම ජල බබුලක් හට ගන්නවා. බබුලක් හටගත්ත සැනින් බෙදෙනවා. හිතන්න දැන් දිගට වහිනවා කියලා. දැන් වැහි බින්දු රසක් බොහොම ශනිකව පතිත වෙනවා මේ ජල පෘෂ්ඨයට. ඉතින් එතන ජල බබුළු හට ගන්නවා, එතන බෙදෙනවා. එතනින්ද හට ගන්නවා, එතනින්ද බෙදෙනවා. මෙන්න මේ උපමාව තමයි බුදුරජාන් වහන්සේ දෙන්නේ වේදනාව සම්බන්ධයෙන්. ඉතින් යෝගාවචරයේකට මීට සමාන අත්දැකීමක්, මීට අඩුතරමින් ළඟින් යන අත්දැකීමක් හොඳට සතිය සම්පජඤ්ඤය දිනුනාට පස්සේ වේදනා දිහා නිරීක්ෂණය කරද්දී ලබන්න ඉඩ තියෙනවා. තියාට තේරෙනවා එතකොට මේ සැප වේදනාවේ තියෙනෙත් මෙබඳු ස්වභාවයක්. දුක් වේදනාවේ තියෙනෙත් මෙබඳු ස්වභාවයක්. උපේක්ෂා වේදනාවේ තියෙනෙත් මෙබඳු ස්වභාවයක්. ඉතින් මට පුළුවන්ද මෙබඳු ඕනම જાතියේ වේදනාවකින් පවතින සැපයක් භුක්ති විඳින්න? මට පුළුවන්ද මේ සැප වේදනාවෙන් දෙන්නේ ඇත්තටම මට සැපක් සුවයක්? මේක දිගට තියේවි කියලා තේරුම් ගන්න හිතන්න පුළුවන්ද මේ එතන තියෙන්නේ මේ තරම්ම ශන බංගුර වූ ස්වභාවයක් නම් නිරන්තර ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් දුක් වේදනාවේ තියෙන්නේත් එහෙමයි නිරන්තර ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් උපේක්ෂා වේදනාවේ තියෙන්නේත් නිරන්තර ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් ඉතින් මේ බඳු ඇතිවීම නැතිවීම ප්‍රවාහයකින් පෙළෙන සැප දුක් උපේක්ෂා කියන මේ වේදනාවල සැපක් තියනවද සුවයක් තියනවද ඒකෙන් මට බලාපොරොත්තු වෙන්න පුළුවන්ද කියලා අන්න අපේ හිත ප්‍රශ්න කරන්න ඉඩ තියෙනවා මේක නැවත නැවත දකින්න අන්න ප්‍රඥාවෙන් හිත අවදි වෙලා එනවා ප්‍රශ්න කරනවා ඉස්සර නම් මම මේ සැප හොයාගෙන ගියා ඒක අල්ල බදා ගන්න උත්සාහන්ත වුණා තව කෙනෙක් පරයා නැගී සිටින්න උත්සාහන්ත වුණා දැන් මොකද්ද මේ අල්ලගෙන තියෙන්නේ මේකටද මම මේ තරම් දැඟලුවේ මේකටද මම මේ තරම් උත්සාහන්ත වුනේ මෙබඳු සැපක්ද මම මේ මගේ කියාගන්නේ කියලා අන්න අපේ හිත ප්‍රශ්න කරන්න පුළුවන් අපේ හිත හැරිලා ආපසට බලන්න පුළුවන් දැන් මේ දේ කරන්න අන්න සම්පජඤ්ඤයත් එහා ගෙහිලා එයාගේ හිතේ තව ප්‍රඥාව වැඩෙන්න පටන් ගන්නවා ඉතින් ඒව තමයි අපිට තව ඉස්සරහට කතා කරන්න තියෙන්නේ මේ සූත්‍රයේ ඒ විපස්සනා පැත්ත මතුවෙන්නේ දැන් තමයි ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේ මේ වේදනා සම්බන්ධයෙන් මතක් කරලා දෙනවා මේ කොටසේදී ඉද බික්කවේ බික්කු විදිතා වේදනා උපජ්ජಂತಿ විදිතා උපට්ඨහಂತಿ විදිතා අබ්බත්තං ගච්ඡಂತಿ ඊට පස්සේ සංඥා ගැනක් තියෙනවා විතක ගැනක් තියෙනවා අපි ඒක ගැන හෙට තියාගමු ඉතින් මේ විදිහට බුදුරජාණන් වහන්සේ හරේ ලස්සන්ට පියවරෙන් පියවර මේ සමාධි භාවනා සූත්‍රයේත් අපිව ගැඹුරින් ගැඹුරට ඒකාග්‍රතාවයෙන් සමාධියෙන් සමතෙන් විපස්සනාවට යොමු කරලා තියෙනවා ඉතින් අපි මේ කරුණු කාරණා තේරුම් අරගෙන අපේ භාවනා ජීවිතයටත් මේ වෙන් ගන්න තියෙන ගුරුහරුකම් ලබාගෙන අපි මේ කරන භාවනාව සාර්ථක කරගන්න උත්සාහන්ත වෙමු ඒ සඳහා මඟ පෙන්වීමක් දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා සිළු දිනාටම තෙරුවන් සරණයි